SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලා අරගෙන එන SBS සිංහල වැඩසටහනේ ලෝවට අවශ්‍ය ශංගයට අපි දැන් යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු විදිහට අපේ හිතවතා ඇවිල්ලා ඉන්නවා. AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා. අයිබෝන් සුබ දසනක් කමල්.
අයිබෝන් මදුර.
හොඳයි, අපි මේ පටන් ගන්නෙ මුලින්ම යුරෝපයෙන්. අපි මේ කාරණා පිළිබඳව පසුගිය සති දෙකේදීම ලෝවට අවශ්‍ය ශංගයෙන් කතා බහ කරා. මේ ස්පාඤ්ඤ සහ කැටලෝනියාව පිළිබඳව, විශේෂම මේ රාජ්‍යන් දෙකේ තියෙන දේශපාලන අර්බුදය පිළිබඳව පසුගිය සතියේදී ස්පාඤ්ඤ රජය කැටලෝනියාවට ඩෙඩ්ලයින් එකක් දුන්නා කියලා අපි කිව්වා. නැත්තම් දින නියමයක් කරා තමන්ගේ ස්වාධීනත්වය නියමාකාරයෙන් පැහැදිලිව ප්‍රකාශ කරන්නට කියලා. ඒ ඩෙඩ්ලයින් එක, එහෙම නැත්තම් මේ අවසාන දිනේ ඊයේ දවසෙන් අවසන් වුණා. අමල්, අපි කැමතියි මුලින්ම දැනගන්නට මේ කාරණාවේ අලුත්ම තත්ත්වය.
ඔව්, මෙතන මතුර ඒගොල්ලන්ට දීලා තිබුණු කාලය ඉවර වෙනවත් එක්කම මේ කැටලෝනියාවේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළා, ඔහු ඇත්තටම වෙනම රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේ නැහැ. නමුත් කැටලෝනියාවට දැනට ලබා දීලා තියෙන ඒ සීමිත බලතල අඩු කරන්නට ස්පාඤ්ඤයේ මධ්‍යම රජය පියවර ගත්තොත් ඔවුන් ඒ අවස්ථාවේදී වෙනම රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරනවා කියලා. ඉතින් ඇත්තටම දැන් මේ වෙනකොට ස්පාඤ්ඤයේ ඉතාමත්ම අර්බුදකාරී තත්වයක් ඇති වෙලා තියෙනවා, විශේෂයෙන්ම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. මොකද මේ රටේ ව්‍යවස්ථාව ඇති වුණාට පස්සේ මේ ප්‍රථම වතාවට මේ විදිහට එක ප්‍රාන්තයක් කඩාගෙන එහෙම නැත්නම් වෙනම රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරන ඒ තර්ජනය ඇති වෙලා තියෙන්නේ මේ ස්පාඤ්ඤ රාජ්‍ය ඇති කරාට පස්සේ. ඉතින් මේක අද යුරෝපයේ ලොකු ව්‍යවස්ථාමය අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒකම අසල්වාසි රටවලින්, විශේෂයෙන්ම ජර්මනිය ඇංගලා මර්කල් චාන්සලවරිය, අයත් මේ වෙනකොට ඇගේ අදහස් ප්‍රකාශ කරලා ඉදිරිමත් කරලා තියෙනවා මේක සාකච්ඡා මාර්ගයේ මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා. මොකද මේක මුළු යුරෝපයටම බලපාන අර්බුදයක් වන්නට පුළුවන් කැටලෝනියාව වෙනම රාජ්‍යයක් හැටියට රින් වෙලා ගියොත්. ඒ නිසා මේක සාකච්ඡා වලින් විසඳගන්නයි කියලා ඒ අසල්වාසි රටවලුත් දැන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඕස්ට්‍රේලියාවේ අසල්වැසි රාජ්‍ය වෙතටයි, නවසිලන්තයටයි. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ නවසිලන්තයේ ඊයේ දවසේදී දේශපාලන බලපෑමක් සිද්ධ වුණා. විශේෂම නවසිලන්ත දේශපාලන ඉතිහාසයේ තවත් වැදගත් සම්දිස්ථානයක් සනිටුහන් කරමින් තුන්වන කාන්තා අගමැතිවරිය ඊයේ දවසේදී තේරීපත් වුණා. ඇය තමයි නවසිලන්තයේ ඊළඟ රජයේ ප්‍රධානියා බවට පත් වෙලා කටයුතු කරන්නේ. නවසිලන්තයේ මේ කාන්තා අගමැතිවරිය කවුද සහ ඇගින් ඊළඟට නවසිලන්තයේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේශපාලන පෙරලියක්ද කියන කාරණා පිළිබඳව අපි ඊළඟට අවධානය යොමු කරමු. අමල්,
මදුර, ඇත්තට මෙතන ජසින්දා ආඩන් කියන ලේබර් පක්ෂයේ, එහෙම නැත්නම් කම්කරු පක්ෂයේ නායිකාව, ඇය ඇත්තටම තමන්ගේ මේ පක්ෂයේ නායකත්වය ලබා ගන්නේ ඡන්දයට සති කිහිපයකට කලින්. ඉතින් කිතාමත්ම කෙටි කාලයකින් තමන්ගේ පක්ෂයේ බලය ලැබුණට පස්සේ ඇය මේ විදිහට ඉතාමත්ම සාර්ථකව ආණ්ඩුවක් පිහිටන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක එක්තරා විදිහකට රටේ තියෙන සමානුපාතික ඡන්ද ක්‍රමයේ නිසා ඇති වෙච්ච එකක් හැටියටත් අපිට දකින්න පුළුවන්. මොකද ඇයගේ පක්ෂයේ නෙමෙයි ඇත්තට මේ අවස්ථාවේදී වැඩිපුරම මන්ත්‍රී ආසන දිනාගත්තේ. ඇයගේ පක්ෂය දෙවන තැනට පැමිණියාට කිසිම පක්ෂයකට තනි බහුතරයක් නොලැබිච්ච නිසා තමයි මේ විදිහට නවසීලන්තය මේ සැප්තැම්බර් 23 වෙනිදා තිබිච්ච ඡන්දෙන් පස්සේ දේශපාලනමය වශයෙන් ඇත්තටම අර්බුදයකට මුහුණ දුන්නේ කිසිම පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටන්න බැරි වෙච්ච නිසා. ඉතින් මෙතන මේ සුළු පක්ෂයක සහය ලබාගෙන තමයි ඇය මේ විදිහට නවසීලන්තයේ තරුණම අග්‍රාමාත්‍යවරිය හැටියට දැන් වැඩ බාර ගැනීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මේක 1865 විතර මං හිතන වැඩි පස්සේ මේ විදිහට මේ තරුණ අග්‍රාමාත්‍යවරයක් රටේ නායකත්වයට පත්වීම, ඒකත් ඇත්තටම සුවිශේෂ කාරණයක්. ඇයට ඇත්තටම පාර්ලිමේන්තුවේ සුළුතර රජයක්, එහෙම නැත්නම් මේ මයිනොරිටි ගවර්න්මන්ට් එකක් තමයි පිහිටන්න සිද්ධ වෙන්නේ. ඒ සඳහා ඇයට ඒ අනෙකුත් සුළුතර පක්ෂවල සහාය ලැබුණයි කියලා දැන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට බලන්න වෙන්නේ කොහොමද ඇය තමන්ගේ ඒ අමාත්‍ය මණ්ඩලය පත් කරගන්නේ කොහොමද. ඒ තුලින් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ ඇයගේ රජයේ ප්‍රතිපත්තිය කුමක් වෙයිදෝ කියන කාරණාව අපිට එක හෙලා කියන්නට බෑ. මොකද මේ සුළු පක්ෂ කිහිපයක සංයුතියකින් තමයි මේ සභාග ආණ්ඩුව ඉදිරියේදී පිහිටන්නට ඇය බලාපොරොත්තු වෙන්නේ.
නවසිලන්තෙන් පස්සේ අපි ඊළඟට අවධානය යොමු කරන්න අද ලෝවට අවශිෂ්‍යංගෙන් මැද පෙරදිග කලාපයට අපි මුලින්ම යනවා සිරියාවට. සිරියාවේ ප්‍රධාන නගරයක් වන රකා නුවර IS සංවිධානයේ IS සමාජිකයන්ගෙන් ගලවා ගන්නට හමුදා බට කණ්ඩායම් සමත් වුණා. මේ වන විට ඒ භූමිය ආශ්‍රිතව තිබෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිද්ධ කරනවා කියලා අපිට ආරංචි වෙනවා. අමල්, මේ රකා කියන නගරය කොහොමද IS සංවිධානයට වැදගත් උනේ සහ මේ මර්මස්ථානය ගලවා ගැනීමෙන් පස්සේ සිරියාවේ අනාගතය කොහොම වෙයිද?
පොදුර මෙතනත් ඇත්තටම සති කිහිපයක් තිස්සේ හමුදා බට පිරිස් උත්සාහයක් ගත්ත මේ ප්‍රදේශයේ අත්පත් කරගන්න. නමුත් IS සංවිධානය ඔවුන්ගේ සිරියාවේ තියෙන අවසාන බලකොටුව හැටියට ඔවුන් ලොකු සටනක් දුන්නා මේ ප්‍රදේශයේ රැඳී සිටින්නට. ඒක කරගන්න බැරි වෙච්ච බවක් තමයි අපිට දැන් වාර්තා වෙන්නේ. මේ වෙනකොට අලුත්ම තොරතුරු අනුව නම් අපිට දැනගන්න තියෙන්නේ මේ ඇමරිකාවේ සහාය ලබන ඒ අනිකුත් අතරම සිරියාවේ රජයට විරුද්ධ නමුත් ඇමරිකාවේ සහාය ලබන ඒ කොටස් මේ වෙනකොට IS සංවිධානයේ විදේශීය සටන්කරුවෝ, නැත්නම් අපි කියනවා මේ ෆොරින් ෆයිටර්ස්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ කටයුත්තක නිරත වෙලා ඉන්නවයි කියලා. මොකද සෑහෙන පිරිසක් මේ IS සටන්කාමින් මේ රකා ප්‍රදේශයේ කොටුණයි කියලා වාර්තා වුණා. ඔවුන් ප්‍රහාරවලින් මියගිය බවක් වාර්තා වෙලා තිබුණේ නැහැ. ඉතින් අලුත්ම වාර්තාවල පෙනී යන්නේ ඒ විදේශීය රටවල් වලින් පැමිණි, විශේෂයෙන්ම යුරෝපා රටවල් වලින් පැමිණි ඒ IS සමාජිකයන් ඔවුන් මේ වෙනකොට ඒ බුද්ධ්‍යංශ භාරයට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඔවුන්ගෙන් ඒ තොරතුරු ලබා ගැනීම කටයුතු වගේ දේවල් මේ වෙනකොට සිද්ධ වෙන බවත් අපිට වාර්තා වෙනවා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවට අවශේෂංගේ සමගයි. ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු අපි ලෝවට අවශේෂංගෙන් ඔබ වෙත අරන් එනවා. මේ සඳහා දායකත්වය සපයනවා AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි පසුගිය සතියන්තයේ සිදුවෙච්ච තවත් ඛේදජනක සිද්ධියකටයි දැන් අවධානය යොමු කරන්නේ. පසුගිය සතියන්තයේදී අපිට ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කළා. සෝමාලියාවේ මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච දැවන්තම බෝම්බ පිපිරුම, ප්‍රකෘත බෝම්බ පිපිරුම සිද්ධ වුණා කියලා. 276කට ආසන්න ප්‍රමාණයක් මේ බෝම්බ පිපිරුමෙන් මරුමුවට පත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අමල්, දැන් ප්‍රශ්නයක් තියෙනවා. සෝමාලියාව පිළිබඳව අපිට නිරන්තරයෙන් මහන්නට ලැබෙන්නේ තරම් සුබදාය ප්‍රවෘත්තියක් නෙමෙයි, විශේෂයෙන්ම මේ අරාජික රටක් විදිහට, දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් විදිහට. දැන් මේ අරාජිත තත්ත්වයේ තිබෙන මේ වගේ රටකටත් ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද?
මදුර මේක අපි එක්තරා විදිහකට කියන්නට පුළුවන් මේක අද අරාජික රටක් කියන, හැබැයි නැත්තම් ෆේල් ස්ටේට් එකක් හැටියට සමහරු නම් කරනවා. මොකද මේ රටක් හැටියට සෝමාලියාව ඇත්තටම අද කෑලි කිහිපයකට වින්වලා ඒ සමහර ප්‍රදේශවල බලය ඒ ප්‍රාන්තවල ඉන්න අපි කියන මේ වෝලෝඩ්ස්ලා, හැබැයි නැත්තම් ඒ පැත්තේ ඉන්න බල පුළුවන්කාරකමක් තියෙන පුද්ගලයන්ගේ පාලනයට යටත් වෙලා තියෙන. ඉතින් මධ්‍යම රජයක පාලනයක් රට පුරාම දකින්නට නැහැ. ඉතින් නමුත් විශේෂයෙන්ම අගනුවර, මොගදිෂු අගනුවර ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇතරම බටහිර රටවල සහාය ලබන ආණ්ඩුවක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වුණාට ඔවුන්ගේ පැවැත්මට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අල් ෂබාබ්, එබනතම් මුලින් අල් කයිඩා සංවිධානයට සහාය දක්වපු, දැන් ඒ IS සංවිධානයත් එක්කත් ගනුදෙනු කරන ඒ අන්තවාදී මුස්ලාමී අන්තවාදී කණ්ඩායම් අල් ෂබාබ් කණ්ඩායම් විසින් මොගදිෂු නගරේ මේ විදිහට සුළු ප්‍රහාර මීට කලින් එල්ල කරලා තියෙනවා. නමුත් මේ පහුගිය සති අන්තේ ඇතිවෙච්ච ප්‍රහාරය සෝමාලියාවේ ඇතිවෙච්ච විශාලතම බෝම්බ ප්‍රහාරය හැටියට තමයි හඳුන්වන්නේ. මෙතන තව කාරණාවක් මතර මේ අපි සඳහන් කරා ඒ ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව පිළිබඳ. නමුත් ඒ සමහර මලසිරුරු ඥාතීන් විසින් රැගෙන ගිහින් තියෙනවා ඒවා පිළිබඳව ඒ සංඛ්‍යාලයකට එකතු කරන්නටත් කලින්. නමුත් මේ වෙනකොට 300කට ආසන්න ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙන්නට ඇති කියලා ගණන් හදලා තියෙනවා. ඒ එක්කම ඒ හා සමාන සංඛ්‍යාවක්, ඒ කියන්නේ තවත් 300කට විතර තුවාල ලබන්නට ඇති කියලා. ඒකෙන් සමහර හුඟක්ම තුවාල වෙච්ච, නමුත් මේ වෙනකොට සෝමාලියාවේ ප්‍රතිකාර කරන්න අමාරු තත්ත්වෙ ඉන්න අයව අසල්වාසි රටවලට ගුවන් මගින් ඒ ප්‍රවාහනය කිරීම කටයුත්තක් ආරම්භ කළා තියෙනවා.
සෝමාලියාවෙන්දලා අපි නැවතත් ආසියාකරයට ගමන් කරනවා. මියන්මාරයේ සහ රෝහිංයා මුස්ලිම් සරණාගතයන් පිළිබඳව අපිට මේ දවස්වල නිරන්තරයෙන්ම අහන්නට දකින්නට ලැබෙනවා ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරණයේ. මේ රෝහිංයා සරණාගතයන් අඩන්තේට්ටන් වලින් නැත්තම් ක්‍රූර වදහිංසා වලින් මුදවා ගන්නට ආරක්ෂා කරන්නට කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාර් රජයට ඔබ්ලිගේෂන්ස් එහෙම නැත්නම් මේ යම්කිසි නීතිමය කාරණා රීතිමය කාරණා වගේක් පැනවුවා. නමුත් අවාසනාවකට මියන්මාර් රජයට මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නැත්නම් යහපත් ප්‍රතිචාර දක්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැත්තෙන්ම නැවතත් චෝදනාවක් කෙල්ල වෙනවා. මොකක්ද මේ පන්දුව හුවමාරු කිරීමේ සටනේ දැන්ට තියෙන අලුත්ම තත්ත්වය?
ඔව්, මෙතන ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ නියෝජිතයන් දෙන්නෙක් මේ වෙනකොට මේ අදහස පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් වෙනකොට 105කට වඩා වැඩි පිරිසක් බංග්ලාදේශයට පැමිණලා තියෙනවා සරණාගතයන් හැටියට. ඔවුන් හඳුන්වන්නේ මේක ඇත්තටම දැනට ලෝකේ ඉතාමත්ම වේගයෙන් ප්‍රවර්ධනය වෙන සරණාගතයන්ගේ අර්බුදය හැටියටයි. විශේෂයෙන්ම ඒ රොහිංයාවරු තමන්ගේ ප්‍රදේශ අත්හැරලා එනවා පමණක් නෙමෙයි, ඒ එන අයට මයන්මාරයේ හමුදා විසින් ඒ අඩන්තෙට්ටම් කරනවා, ඒ වගේම මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවයි කියන ඒ චෝදනාවත් ඇතටම එල්ලවෙලා තියෙනවා. මෙතන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේදී මියන්මාරයේ රජය මේ පිළිබඳ සම්පූර්ණ වගකීම බාර ගන්නට ඕනේ කියලා. මොකද මේ රොහිංයා ප්‍රදේශයේ රොහිංයාවලුන් සිටින ඒ රකින් කියන ප්‍රාන්තයේ ඒ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් මියන්මාර් රජය ලබා දෙන්නට ඕනේ කියන ඒ කාරණාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව වුන් කියා සිටින්නේ මේ අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය මීට වැඩිය යොමු වන්නට ඕනේ කියලා. මොකද මේ අවස්ථාවේදී මියන්මාර් බලධාරීන්ට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යම්කිසි යෝජනාවක් ගෙනෙන අවස්ථාවකදී මෙතනදී විශේෂයෙන්ම චීනය සහ රුසියාව මේ කාරණාව සම්බන්ධයෙන් වෙනත් මතයක ඉන්න නිසා ඒ ජාත්‍යන්තර ප්‍රජාවගේ එකමුතුවක් එහෙම නැත්නම් එකතුවක් මේ රොහිංයාවරුන්ට යම්කිසි සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ලබා ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කනස්සල්ලට ලක් වෙලා තියෙනවා. මොකද ආරක්ෂක මණ්ඩලය තුළින් මේ ජනතාවට යම්කිසි සහනයක් ලබා දෙන්නට තියෙන අවස්ථාව ඒක අහිමි වෙලා තියෙනවා. මොකද ආරක්ෂක මණ්ඩලයේ තියෙන චීනයට සහ රුසියාවට තියෙන නිෂේධ බලය නිසා.
අපි අද දවසේ එලෝවට අවශේෂංගේ අවසාන කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවටත් සම්බන්ධ වැදගත් ප්‍රවෘත්තියක් සම්බන්ධව කතා බහ කරමින්. ඒ තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවට ආසනයක් හිමි වුණා. මේ සතියේ මැදභාගයේදී තමයි මේ සුබදායි ප්‍රවෘත්තිය වාර්තා වුණේ. ඔස්ට්‍රේලියාවට අමතරව තවත් රටවල් 14ක් මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආසන දිනා ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අතරතුරේදී විශේෂයෙන්ම අවධානය යොමු වෙච්ච රටවල් 3ක් තියෙනවා. ඒ තමයි පාකිස්තානය, අෆ්ගනිස්තානය සහ කොංගෝ රාජ්‍ය. ජාත්‍යන්තර ප්‍රවෘත්ති හරහා අපිට දකින්නට ලැබුණාමල් විශේෂයෙන්ම මේ දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා මේ රටවල් තුනට. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන මේ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලට දිගින් දිගටම ලක්වන මේ වගේ රාජ්‍යන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වගේ ආසනයක් දෙන්න අවුරුදු 3කට ත්‍රෛවාර්ෂික කාලයකට මේ වගේ ආසනයක් පිරිනමන්නට නැත්තම් මේ වගේ ආසනයක් ලබා ගන්නට ඇයි මේ වගේ කටයුත්තක් සිද්ධ කළේ කියන කාරණා පිළිබඳව චෝදනා එල්ල වෙමින් පසු වෙනවා. අමල, ඇත්තටම මේ කාරණාවේ පසුබිම මොකද්ද?
ඔව්, ඇත්තටම මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ සමාජිකත්වයේ ලැබෙන්නේ ඒ කලාපවල රටවල්වලට ඒ අවුරුදු කීපයකින් පසුව ඒ අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙතන විශේෂයෙන්ම කොංගෝ රාජ්‍ය, ඒ වගේම පාකිස්තානය සහ අෆ්ගනිස්තානය සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම කොංගෝ සම්බන්ධයෙන්, මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් දෙදෙනෙකුත් කොංගෝ රාජ්‍යයේදී ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කළා, ඔවුන්ව ජීවිතක්ෂයට පත් කළා තිබුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ කොංගෝ රාජ්‍ය මේ මානව හිමිකම් කවුන්සිලයේ ආසනයක් ලබා ගැනීම බොහොම දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන මේක දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් අපි බැලුවොත් මදුර මේක පළවෙනි අවස්ථාව නෙමෙයි මානව හිමිකම් කවුන්සිලයේ මේ විදිහට විවේචනයට ලක් වෙන්නේ. මොකද ගිය අවුරුද්දේ සෞදි අරාබියත් මේ විදිහට මානව හිමිකම් කවුන්සිලයේ ආසනයක් දිනාගත්තා. ඔවුන් ඒක ලබා ගන්න අවස්ථාවේදී කිසිම රාජ්‍යයක් ඔවුන්ට එරෙහිව තරඟ වදින්නේ නැතුව අතරම නිතරංගෙන් සෞදි අරාබියාව මේ තනතුරට මේ ආසනයකට හිමිකම් කිව්වා. ඉතින් අපි කවුරුත් දන්නවා සෞදි අරාබියාව කියන්නේ අතරම මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හොඳ වාර්තාවක් තියෙන රටක් නෙමෙයි, ඇත්තටම බොහොම දැඩි විවේචනයට ලක්වෙච්ච රාජ්‍යයක්. මරණ දඬුවම ක්‍රියාත්මක කරන, ඒ වගේම මානව හිමිකම් සම්බන්ධයෙන්, මානව හිමිකම් ආරක්ෂාව කිරීම සම්බන්ධයෙන් බොහෝම ජාත්‍යන්තර ප්‍රජාවේ විවේචනයට ලක්වෙච්ච රටක්. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඇත්තටම දැන් මතුවලා තියෙන්නේ මදුර මේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ මුළු කවුන්සිලයේම මේ සංයුතිය පිළිබඳවත්, ඒ වගේම රටවල් ඒ තේරී පත්කර ගැනීම සම්බන්ධයෙනුත් ලොකු වෙනස්කම් සිදුවිය යුතුයි, සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු වෙනට ඕනේ කියන ඒ කතිකාව මතුවලා තියෙනවා මේ අලුත් සමාජිකයන් තෝරා පත් කර ගැනීමත් එක්කලා. නමුත් මෙතන ඒ අනිත් පැත්තෙන් අපි බැලුවොත් මේ අවස්ථාවේදී තියෙනවා ඔස්ට්‍රේලියාව මේ අවස්ථාවේදී මානව හිමිකම් කවුන්සිලයේ ආසනයක් ලබා ගැනීම, ඒ වගේම අපි දකිනවා යුක්‍රේන්, එතකොට මෙක්සිකෝව, චිලි රාජ්‍ය, පෙරු රාජ්‍ය, ස්පාඤ්ඤ, ස්ලොවාකියාව වගේ රටවලුත් මේ අවස්ථාවේ ප්‍රථම වතාවට මේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ ආසන ලබාගෙන තියෙනවා. ඔවුන්ගෙන් දායකත්වයක් ලබා ගන්නට පුළුවන්. එකම තවත් ආසියාවේ රටක්, දකුණු ආසියාවේ රටක් බැලුවොත් නේපාලයත් මේ අවස්ථාවේ ඒ මානව හිමිකම් කවුන්සිල් ලැබිලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී මාලදිවයින හිටියා, දැන් නේපාලේ ඇවිල්ලා තියෙනවා දකුණු ආසියාවෙන්. කෙසේ වෙතත් මේ මානව හිමිකම් කවුන්සිලයේම අලුත් එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමකට ලක්විය යුතුයි කියන කාරණාවත් අලුතෙන් මතුවලා තියෙනවා මේ ඡන්දයත් එක්කලා.
ඒ පොතත් සමගින් අපි අද දවසේ ලෝවටා විශේෂංගය සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලෝවටා විශේෂංගෙන් අදත් ඔබට කරුණු දැක්වුවේ AFP ප්‍රවෘත්ති ජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි අමල් ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් හමුවෙමු.